මේක ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රි හේතුක පටිසන්ධිය චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබන්ට බලපාන ආකාරය කුමක්ද කියන එක. ත්‍රි හේතුක පටිසන්ධිය කියන එක ඇති වෙන හැටි තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා. අලෝභ ආදේශ අමෝහ කියන මේ හේතු තුනක් තියෙනවා. කුසල හේතු, මේ කුසල හේතු තුනෙන් ලෝකේ පැවැත්මට හේතු වෙන අර කෙලෙස් සහිත වූ ලෞකික පැවැත්මට හේතු වෙන අලෝභ ආදේශ අමෝහ තුනක් තියෙනවා. නිවනට හේතු වෙන අලෝභ ආදේශ අමෝහ තුනකුත් තියෙනවා. මේවා එකින් එක විග්‍රහ කරලා ඉස්සරහ තේරුම් අරගන්න ඕනේ. අලෝභයේ ආදේශයේ අමෝහයේ කියන කාරණාවලින් ලෞකික වූ අලෝභ ආදේශ අමෝහ කියන කාරණා තුන තමන් අනාගතයේදී යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙලා, ඒ කියන්නේ දිව්‍ය සම්පත්තිය බලාපොරොත්තු වෙන්න පුළුවන්, අනාගත ලැබීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අන්න එහෙම බලාපොරොත්තුවකින් දානයක් දෙන්න පුළුවන්, යම් පරිත්‍යාගයක් කරන්න පුළුවන්. ඒ පරිත්‍යාග කරනකොට ඒ වස්තුව කෙරෙහි අලෝභයක් හටගන්නවා. සියලු ලෝකයේ කෙරෙහි අලෝභයක් නෙමෙයි. ඉදිරි අනාගතයේදී මෙහෙම සම්පත්තියක් ලබන්න, පුණ්‍ය සම්පත්තියක් ලබන්න, දෙව් අත්බැවක් යහපත් මිනිස් අත්බැවක් ලබන්න මෙහෙම දුන්නොත් හේතු වෙනවා කියලා. ඒ දෙන වස්තුව කෙරෙහි පමණක් අලෝභී වෙනවා. ඒ වගේම යම්කිසි ආකාරයකින් ද්වේෂ සහගත තත්වයේ ඒ වස්තුව පූජා කරන වේලාවෙදි පමණක් සීමා වෙලා ආදේශයටපත් වෙලා බොහොම කරුණා මෛත්‍රී හිතකින් දෙනවා. හැබැයි කරුණා මෛත්‍රිය සියලු ලෝක සත්ත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රියක් නෙවෙයි. ඊ අවස්ථාව ඒ මුල් කරගෙන හටගන්න එක. ඒ දානි දෙන වෙලාවේ චිත්ත ප්‍රසාදයේ තියෙනවා. දානි දෙන ස්වාමීන් වහන්සේලාට හෝ ඒ අයට කරුණා මෛත්‍රියක් පතුරවනවා. ඒක සීමා සහිතයි, නමුත් අද්වේෂයි. මෙන්න මේ වගේ දානඵල අදහනවා, දන් දීමෙන් යහපතක් වෙනවයි කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්වීම නිසා ඇතිවෙන අමෝහය ඇති වෙනවා. මෙන්න මේ කාරණා තුනේ හටගන්න අමෝහයයි මේ ලෝකේම අල්ලගන්න වටනා දෙයක් නෙමෙයි කියලා හිතන සත්‍ය ප්‍රඥාවෙන් දකින අමෝහයයි කාරණා දෙක. ඉතින් ඒ දානවත්ව පූජා කරන වෙලාවේ ඇති වෙන අලෝභ ආදේශ අමෝහ බොහොම සීමා සහිතයි. අන්නේ බඳු අලෝභ ආදේශ අමෝහයෙන් යම් කිසි පිනක් කරපුවාම ඒ කාරණා තුනේ යුක්ත වුණා නම් ඒ මට්ටමට සීමා සහිතව ත්‍රි හේතුක හිතක් ලබනවා. ඒ කුසල් හිත ත්‍රි හේතුකයි, ලෞකිකයි. එනිසා තමයි කිව්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙයාකාරයි, එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි සසල ගමනට සුගතියේ හේතු වෙනවා, අනික ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආකාර දෙක. දැන් මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා මේ ත්‍රි හේතුක උප්පත්තියට. අර අපි ඉස්සෙල්ලා කිව්ව ලෞකික වූ කෙලෙස් සහිත වූ ඒ ත්‍රි හේතුක පුණ්‍ය කර්මයේ කෙනෙක් කරන්න පුළුවන්. හැබැයි එහෙම කළා දෙවියත් බවක් ලබන්න පුළුවන්. විපාක වශයෙන් අලෝභයට විපාකයක්, අද්වේෂයට විපාකයක්, අමෝහයට විපාකයක් ලැබලා එබඳු විපාක හිතකින් උපදිනවා. හැබැයි ඒ විපාක හිත ලෝකෝත්තර නෙමෙයි. ඒක ලෞකික මට්ටමක තියෙන්නේ. ඒසයි අලෝභ මට්ටම සීමා සහිතයි. විපාකයත් ඒ වගේ. එතරා මට්ටමකින් අලෝභ සහගතයි. ලෝකයේ පිළිබඳවම අත්හැරලා යන පරිත්‍යාගෙන ත්‍රිලක්ෂණ අවබෝධය ලබන ලෝකෝත්තර අලෝභය නම් ඊට වඩා හුඟක් ගැඹුරුයි. ලෝකයට ඇති සියලු දේ පිළිබඳව අත්හැරි නොවැළී මිදී යන විදිහේ අලෝභ ලක්ෂණයක් තියෙනවා. ඒක ලෝකෝත්තරයි. අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන් දැකලායි ඒක ඇති වෙන්නේ. අන් ඊ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය පුංචි පසුතලයක් හැදෙනවා. අර ලෞකික ත්‍රි හේතුක උප්පත්තිය. ඒ උප්පත්තිය හැදුනට මදි. ඒ බඳු උප්පතක් ලැබූ කෙනෙක් ධර්ම අවබෝධය ලබන්න හේතු වෙන දේ බණක් අහනකොට ඒකට හිත නැඹුරු කරන්න පුළුවන්. දැඩි ලෝභ ගතිය තියෙන පුද්ගලයාට විවිධ ආශාවන්ගේ මත් වෙන ස්වභාවයක් එනවා. බණහට වට වැඩිය ලෝකාස්වාදයේ ප්‍රියයි. එහෙම වෙන්නේ අලෝභ හිතකින් උපන් නැති අයට. අර කියන ලෞකික අලෝභයෙන් හෝ උපන්න නම් බණක් අහන්න ලැබිච්ච අවස්ථාවක එවදුවේ බණක් අහන්න ලැබිච්ච අවස්ථාවක බණ අහන්න හිතෙනවා. පොඩ්ඩක් තාවකාලිකව ලෝකාස්වාදියන්ගේ බැඳීම අතහැරලා නැත්නම් පොඩ්ඩ වෙලාවට යටපත් කරලා ඒ ටිකත් ඇති වනහන අවස්ථාවේදී ධර්මාබෝධය ලැබෙන්න හේතු වෙනවා. හැබැයි ධර්මාබෝධය ලැබීමෙන් යථාබෝධය නිසා හටගන්න අලෝභයක් තියෙනවා. අන්න ධර්මාබෝධයක් ලැබුණා නම් ඒ අලෝභය මතුවෙනවා. මේ ලෝකයට ඇති සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මොනවද කරන්න තියෙන වැදගත් දේ? හොඳයි කියලා ගන්න තියෙන වැදගත් හරවත් දේ මොනවද ලෝකෙ තියෙන්නේ කියලා? ධර්මාබෝධය නිසා ඇති වෙනා සියලු සංඛාර පිළිවදව නොවැළෙන ස්වභාවය. අන්න ඒක ආර්ය අලෝභයට වෙන නිසා ධර්මාබෝධය ලැබුණොත් එතෙන්ටපත් වෙනවා. හැබැයි ඒ පත්වීම අර ත්‍රි හේතුක උප්පත්තිය ලබා දෙන්න හේතු වෙන එක එහෙම නෙමෙයි. මුළු සසල ගමන නවත්තන්න හේතු වෙන එක. ඒක හරිය වැදගත්. පළවෙනි අවබෝධය ලැබෙනට මුළු සතර පායෙන් සදහටම නිදහස් වෙනවා. ඒ අලෝභයත් එක්කලා ගැටීමේ ස්වභාවයක් ඇති අදීසයත් එහෙමම නවතිනවා. අර ඉස්සෙල්ලා හටගත්තේ ලෞකික අදීසය කියන එක. අර දානි දෙන වෙලාවට ඇතුණ චිත්ත ප්‍රසාදයේදී සැඩපරුස ගතියක් නැතුව යනවා. ඒ දානේ දෙන ප්‍රතිග්‍රාහකයාට ඒ දායකයා චිත්ත ප්‍රසාදයක් ඇති කළ ගෞරවයක් ඇති කරනකොට ඒ වෙලාවේ තියෙන හිත එක්කෙනෙක් හෝ කීප දෙනෙක් හෝ අරමුණු කරගෙන යහපත් හිතක් බවට පත් වෙනවා. ලෝභ නැති ද්වේෂ නැති හිතක් බවට පත් වෙනවා. අන්න ඒක මුල් කරගෙන ඒ හිතෙන් උපන්නොත් එහෙම ගිහිල්ලා ඒක උප්පත්තිය නැති කරන්න එහෙම බලවත් වෙන්නේ නැහැ. හැබැයි අද්වේෂ උප්පත්තියක් ලබන්න හේතු වෙනවා. දැන් මේකේ වෙනසක් තියෙනවා. එබඳු හිතකින් උපන්නොත් ඒ ලෞකික අලෝභයෙන් අදේශයෙන් උපන් කෙනාට යම්කිසි චිත්ත ප්‍රසාද අරමුණක් දැක්කහම තමන්ගේ වස්තුවේ කොටසක් කැමැත්තෙන්ම දෙන්න හිතෙනවා. බොහොම ප්‍රියමනාපයෙන් ඒක ඇලුම් ගැනීමක් නැහැ. සියල්ල නෙමෙයි යම් කොටසක් දෙන්න ඕනේ. එහෙම අදහසක් එනවා. සියල්ලන් කෙරෙහි නෙමෙයි සමහරලට ආර්ය උත්තමයන් කෙරෙහි සංඝයා වහන්සේලා කෙරෙහි යහපත් හිතක් ඇති වෙනවා දැක්කහම චිත්ත ප්‍රසාදය. ඒ මොහොතේදී අර අලෝභයේ මෙන්න අදීසයත් නැగిලා එනවා. තරහ කියන එක අමතක වෙලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ඇති වෙනකොට අදේශ හිතකින් උපන් ලකුණු 999ක් මරලා අම්මා මරන්න දිව අඟුලි මාලා බුදුරන් වහන්සේ දැක්කහම වෙනස් වුණා. බණ පදයක් ඇහෙනකොට වෙනස් වෙලා ගියා. ලෝකෙම අත්තරින බලාපොරොත්තු වෙන හිත නැඹුණා. ඒ බල ඇහෙනකොටම ලෝකයේ පිළිබඳව තියෙන ද්වේෂය නැතිව ගියා. අන්න ලෝකෝත්තර අලෝභීට අදේශයට පත් වෙන්න උපනිශ්‍රේ වුණා ලෞකික පිනේ මහත්මේ මහත් බව. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තියේ පළවෙනි වෙන්න ඕනේ. ඒ ත්‍රි හේතුක උපතින් ලැබුණු ඒ හේතුවෙන් ප්‍රතිඵලයක් ගැඹුරට ලබා ගන්න. ඒක තමයි අලෝභ උපත්තියක තියෙන විශේෂත්වය. අදේශයේ මෙන්න අමෝහයට යුක්ත වෙන්න ඕනේ. ඒකෙ මේ දෙනදානින් කර්මඵල ආධාන තත්ත්වයට පත් වෙන්න ඕනේ. එතකොට ලෞකික අමෝහය ලැබෙනවා. ඒ බණක් අහලා ඊර්ෂිවරු හෝ බුදුරයන් වහන්සේ හෝ ලෝකයේ ස්වභාවය පෙන්නපුවාම දස වස්තුක මිත්‍යා දෘෂ්ටියේ වෙන් වෙන ඒකෙන් අහක් වෙලා තියෙන දානීය විපාක තියෙනවා. ඒ වගේම නත්ති ඒ වගේ අත්ති දානං අත්ති සුඛං ආදී වශයෙන් ඉන නත්ති දානං නත්ති සුඛං ආදී වශයෙන් පෙන්ලා තියෙන නත්ති හුතං නත්ති සුකර දුක්ඛතානං කම්මානං පලං විපාකං ආදී වශයෙන් පෙන්න ක්‍රමයක් තියෙනවා. දස වස්තුක මිත්‍යා දෘෂ්ටියක් ඒකෙන් අහක් වෙලා ලෞකික සම්මාදිටියටපත් වෙලා ওই කර්ම විපාක වශයෙන් ඵල දෙන්න තියෙන කාරණා විශ්වාස කරන දැන්න හිත එනවා. එතකොට తాවකාලික අමෝහි අවස්ථාවක් මතුවෙන්නේ. ඒ දිග ඇති ත්‍රි හේතුක උප්පත්තියක් ලබන්න. හැබැයි නිත්‍යයි සුඛයි අත්තයි සුභයි කියන විපරීත දෘෂ්ටියක් ලෝක සත්වෙන්න තියෙනවා. ඒක නැති වෙන්නම් බුදුරජාන් වහන්සේ දේශනා කරපු අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ වැටහෙන්න ඕනේ. අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි අසුභ වෙන හැටි අනුසයත් එක්ක බිඳිරයන් දේශනා කරන්න ධර්ම දේශනා කරන්න පුළුවන්කම ලැබෙන ලෞතරා බුදු පියාණන් වහන්සේට මිසක් වෙන කෙනෙකුට නෙමෙයි. උන්වහන්සේ මතු කරලා දුන්න මේ ධර්මයේ ශ්‍රාවකයන් වහන්සේලා අවබෝධ කරගත්තාට පස්සේ ඒ දේශනා කරපු ධර්මය අනික් අයට කියා දෙන්න දක්ෂතාවයක් ලැබෙනවා ශ්‍රාවකයන් වහන්සේලාට බොහෝ කොට. ඒ නිසා උන්වහන්සේලා ඒ ටික පෙන්නපුවාම අර විපරීතයේ දුරු වෙලා තව කෙනෙකුටත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ලෝක ස්වභාවය වැටහෙන්න පටන් ගන්නවා. මෙන්න මේක විශේෂයක්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ අවස්ථා හතර දැක්කහම ඔය විපර්යාස ග්‍රහණය නැත්නම් ඇත්ත වැහිලා නැත්තක් ඇත්ත කියලා හිතා ඉන්න ස්වභාවය ක්‍රමක්‍රමයෙන් දුරු වෙන්න පටන් ගන්නවා ධර්මාබෝධය සමග. මෙන්න මේ විලාදී ඇති වෙන අමෝහය අනන්ත සංසාරී පටන් වැහිලා තිබිච්ච අනුසය බිඳින්න පුළුවන් අමෝහය අවිද්‍ය අනුසය ක්‍රමක්‍රමයෙන් බිඳගෙන යන්න පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් ලැබෙනවා ප්‍රඥාවක්. ඒ ප්‍රඥාවෙන් ලැබෙන්නා වූ අමෝහය ආර්ය අමෝහයක් වෙනවා. එන අනාර්ය ත්‍රි හේතුගතයෙන් පටන්ගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා සත් නැනම් අර කිව්ව සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ඒ ටික ලැබෙනකොට යෝනිසෝ මනසිකාරේ ධම්මා ධම්ම ප්‍රතිපත්තිය කියන මේ ටිකක් තමාතුර පිහිටලා හරියනවා. අන්නේ විරාජි ලෝකෝත්තර ධර්මාබෝධයෙන් ලෝකෝත්තර වූ අලෝභාදී සමෝහ වැටහෙනවා ධර්මාබෝධය නිසා. ඒකෙදි අනුසයත් සමග සතරපාගත වෙන්නාව පාප ශක්තිය බිදිල යනවා ඉස්සෙල්ලම නැත්නම් සෝතාපන්න ඵලයට පත් වෙනවා. මෙන්න මෙතන පටන් කවදාවත් අර අලෝභාදී සමෝහ කියන එක අඩුවෙලා අඩුවෙලා ඒ අලෝභාදී සමෝහයන්ගේ යුත් වෙලා ආර්ය වූ ලෝකෝත්තර වූ අලෝභී අදීසි අමෝහය අරිහත් වෙනකම් පූර්ණ වෙනවා. ඔය කාලය තුල අර විපර්යාස ග්‍රහණය කියන දිට්ඨි විපල්ලාස කියලා වචනයක් තියෙනවා. දෘෂ්ටි විපර්යාසය නැති වෙලා යනවා සෝවාන් ඵලයට පත් වෙනකොට. නැත්නම් පළවෙනි ධර්මාබෝධයේදී ක්‍රමක්‍රමයෙන් ඒක තවදුරට ප්‍රඥාව වැඩිනකොට අනාගාමි ඵලයට එන සංඥා විපර්යාස කියන කොටස නැති වෙනවා සුද්ධ වෙනවා. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දුක්ක දේ දුක්ක හැටියට, අනත්ත දේ අනත්ත හැටියට, අසුභ දේ අසුභ හැටියට දකින්න සංඥාව පහළ වෙනවා. වැරදි බව දැක්කත් ඒ වායේ ආස්වාදයේ විඳින්නේ රාග සංඥාවල් ලෙන්න පටන්ගෙන තිවිච්ච ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙන්න පටන්ගෙන අනාගාමී ඵලයට එනකොට සංඥා විපර්යාසයේ දුරු වෙලා. හැබැයි තව හිත තුල පොඩි කොටසක් ඉතුරු වෙනවා. ඒ තමයි චිත්ත විපර්යාසය කියන්නේ. චිත්ත ප්‍රകൃතිය ඇතින යථාර්ථය ඇති වෙනවා. තව සුද්ධ වෙලා යනකොට අරිහත් ඵලයේදී සියලු විපර්යාස කෙලවරයි. යථාර්ථී යථාකාරීන් දැකලා ඉවරයි රහතන් වහන්සේ. මෙන්න මේ ආකාරයට සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ත්‍රි හේතුක ප්‍රතිඵලයේ පූර්ණ කරගන්නේ ලෝකෝත්තර වශයෙන්. ওই ක්‍රමයේ තමයි කිය දැනගන්නේ. ඒ තමන් ත්‍රි හේතුක උප්පත්තිය ලැබලාද කියලා දැනගන්න නම් ওই ධර්මාබෝධය ලබන්න ඉස්සෙල්ලා තිබිච්ච මානසිකත්වයේ හිතලා බලන්න ඕනේ. එතකොට තේරෙන්න ඕනේ ආර්ය ධර්මයේ අංශු මාත්‍රයක් හෝ දකිනකොට බුද්ධ රත්නයේ කිරි, ධර්ම රත්නයේ කිරි, සංඝ රත්නයේ කිරි නිරායාසයෙන් යන්තම් හරි දකිනකොට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනකොට චිත්ත ප්‍රසාදී පීඨන ස්වභාවයක් ඒ ත්‍රි හේතුක උප්පත්ති ලැබුවාට තියෙනවා. කොච්චර දාමරික වෙලා හිටියත් එදා අඟුලිමාලට බුදුරන් වහන්සේ දැක්කහම එක බණපදයක් ඇහෙනකොට වෙනස් වෙලා ගියා. ධර්මයේ තුලින් බුදුන් දැක්කා. රූපයේ තුලින් දැකීම ඒ පූර්ණ රැති නිසා තමයි මහාන හිටු කියලා පැන්නුවේ කළුවත් අරගෙන. මම නැවතිලා ඔබත් නවතින්න කියන වචනේ ඇහෙනකොට ධර්මයක් ඇහුණා. ගැඹුරු කතාවක් නෙමෙයි කියන්නේ කියලා ඒ මොහොතකින් කල්පනාවට වැටුණා. ගැඹුරු ධර්මයක් තේරෙනකොට දහම තුලින් බුදුන් දැක්කා. බුද්ධ සංඥාව කිරි මහා ගරුත්වයක් ඇති වුණා. ඒ නිසා ආර්ථිවිච කළු පැත්ත කර විසි කළා, ඇඟිලි මාර පැත්ත කර විසි කළා ගිහින් වැඳ වැටුණා. මෙන්න අලෝභයේ අදේශයේ දෙකේ ස්වභාවය උපත තිබුණා ඒ ජාතියෙන්. යන්තම් බණපදයක් ඇහෙනකොට මේ தත්ත්වේ වෙනස් වෙලා ගිහිල්ලා ලෝකෝත්තර වූ අලෝභයට, අදෝසයට, අමෝහයට හිත හිටියා. ලෝකෝත්තර අමෝහය එනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නා වූ ආකාරයෙන් ප්‍රඥාව පහළ වෙනවා. අර කාමච්ඡන්ද ව්‍යාපාද කියන නීවරණ දෙක, ඒ නීවරණ මට්ටමින් නිදහස් වෙනවා. නීවරණයක ස්වභාවයක් තියෙනවා. ය දහම් වහනවා, ඇත වහනවා. නීවරණයේ දුරුනහම ඇත වහන්න බැහැ. හැබැයි කාමච්ඡන්දේ නැති වුණේ නැහැ තව. නීවරණේ නැති වුණා. කාමයයි කාමච්ඡන්ද නීවරණයයි කියන්නේ දෙක. තරහවයි ව්‍යාපාද නීවරණයයි කියන්නේ දෙක. ව්‍යාපාද නීවරණේ තියෙන කෙනෙකුට වෛරයක්, ක්‍රෝධයක් හිතර නැගිලා ආවොත් පාලනය කරගන්න බෑ. තමන් කරන්න කියන්නේ මොකද්ද, මොන જાති සාපයක් පළඳිනවද මේක කරන්න ගියොත් කියලා. ඒව මතක් වෙන්නේ නැහැ, වැහිලා යනවා. සමහරවිට අම්මා තාත්තා මරන්නත් පුළුවන්. පස්සේ තමයි කල්පනා කරන්න වෙච්ච දෙයක් කියලා. හැබැයි එහෙම තියෙන්නේ කාටද? අර යථාබෝධී ලැබලා නැති කෙනාට, ওই නීවරණේ තියෙන කෙනාට. තරහ කියන එක තියෙනවා රෝවාන් වුණත් නැති වෙන්නේ නැහැ. හැබැයි අර කියන තත් වෙන මත් වෙන එක කවදාවත් එන්නේ නැහැ. ඒක ව්‍යාපාද නීවරණයක් වෙන්නේ. නීවරණී කියන එකේ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය නැగిලා ආපුහම හිතට උඩ හොඳ නරක, ඇත්ත නැත්ත, යුක්තිය අයුක්තිය මේ කිසි දෙයක් තේරෙන්නේ නැතුව යනවා. කලිත නොකලිත වැටහෙන්නේ නැතුව යනවා. ඔහුගේ මනස අන්ධ වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා මේ නීවරණවල. කාමයේ නෙමෙයි කාමච්ඡන්ද නීවරණයේ කිව්වේ. ද්වේෂයේම නෙමෙයි ව්‍යාපාද නීවරණයේ කිව්වේ. ඒකේ උපරිමේ. ඒ කාමයේ හෝ නැగిලා ආපුහම ඒකේ මත්යා කරන කියන දේවා තේරුම් ගන්න බැරි වෙන මට්ටමක් ආවොත් ඒ කාමච්ඡන්ද නීවරණ හැටි කාමී සහමුලින් දුරු වෙලා කාම හිත් මාත්‍රයා පහළ නොවෙන සත්‍යයටපත් වෙන්න අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ කාමයන් අග්‍ර කරන தත්ත්වේ නැති වෙන්න ඕනේ අනාගාමී ඵලයටපත් වෙන්න ඕනේ කාමයන්ගේ මත්තිරා සිහිබුද්ධිය වැහිලා යන தත්ත්වේ සෝවාන් ඵලයේදී නතර වෙනවා කාම ඡන්දය කියන්නේ මතු වෙලා ආපුහම සිහිබුද්ධිය නැති වෙලා යනවා මත් වෙනවා කරන්න කියන්නේ හිතන්නේ මොනවද කියලා තේරුම් ගන්න බැරුව යනවා ඒ කාමයන්ට වහල් වෙනවා නැත්නම් ද්වේෂයන්ට වහල් වෙනවා ඒ පෘථග්ජනයා මෙන්න මේ ස්වභාව හොඳින් තේරුම් ගන්න ඕනේ එතකොට ත්‍රි හේතුක උප්පත්තිය ලැබලා හිටියත් දහම් අහලා පළවෙනි අවබෝධය ලැබිලා ලෝකෝත්‍ර වූ අලෝභ දේ සමෝහ පිහිටන තුරු නැත්නම් සෝතාපන්න වෙන තුරු ඔය කියන වෙනස්කම් තියෙනවා අර මත්වීම නැති වෙන්නේ හැබැයි සෝවාන් මාර්ග අනුගාමිකත්වයේ කියලා කියන්නේ පළවෙනි ආර්ය පුද්ගලයා. තා පළේ ලබලා නැති වුණත් මාර්ග අනුගාමිකත්වයට ආව කෙනෙකුට ලේසියෙන් මත් වෙන්නේ නැහැ. ඊ අවස්ථාව කොහොමද ඉක්මවනවා? ධර්මාබෝධයක් ලැබුණාට පස්සේ සෝවාන් වෙනකම්ම මාර්ග අනුගාමිකත්වයේ ලැබනවා බණ අහලා තේරුම් ගිය මොහොතේ පටන්. ඒ තැනත්ත කවදාවත් සතර අපාකර ගත කරන්න ශක්තියක් නෑ ඒ ශක්තිය එහුගෙන් කරන පව්වලවත් මොකද හේතුව පාප බලවත් නෑ මත් වෙලා ප්‍රමාද වෙන ස්වභාවයෙන් අර මත් වෙලා තියෙන මතින් වෙනස් වෙලා තියෙන්නේ කාමයන් නිසා මත් වෙලා අන්ත දූෂණකම් කෙරෙන්නේ නෑ මත නැති නිසා ඒක වරද පේනවා ලොකල යුත්තක් කියලා වැටහෙනවා එයා කාම දූෂිත ආවයන්ගෙන් කෙනෙක් මරා දමන වනසා දමන එබඳු දූෂ්‍ය මත්වීමක් වෙන්නේ නැහැ කවදාවත්. දැනට ඔබ ඉන්නේ නැති විදිහට නීච විදිහට කාමයාගේ මත්විච්ච කෙනා එදෙනවා. නමුත් මේ ආර්ය සෝතාපන්න මාර්ග අනුගාමිකයෙක් අතින්වත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. කාමියෝ විදිහට ඒක සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. කාමයන්ගේ මත් වෙලා එන විකෘති මානසිකත්වයේ නැති වෙනවා. පිස්සුව හොඳ වෙනවා පුතජන පිස්සුව ඉවර වෙන එකයි ඔය කියන්නේ සබ්බේ පුතජන උම්මත්තකා කිව්ව සියලු පුතජනේ උම්මත්තකයෝ උම්මත්තක කියනවා අපි කියන්නේ සියලු පුතජනේ පිස්සෝ කියලා බුදුරන් වහන්සේ පෙන්නවා කියලා පිස්සයි උම්මත්තකයයි දෙන්නේ උම්මත්තක කියන පදේ නිරුක්තිය ගත්තොත් තමයි ඔක තේරෙන්නේ උන් ඉන්නේ උන්ගේ මතේමයි සත්‍යේ නෙවෙයි කාමියෝ නරක මොකද කාමියා භුක්ති කොහොම භුක්ති විඳහා මොකද ඔය අදහසක් එනවා උන්ගේ මතේ ඊට ඇදි ධර්මයක් අහලා කාමියන්ගේ මිදෙන්න හිතෙන්නේ නැහැ මට වැඩක් නැහැ බනෝලි කාමිය හොඳයි ද්වේෂේ හොඳයි මට එක එකගේ බනෝලි වැඩක් නැහැ තමන්ගේ මතේ උන්ගේ මතේ උන්ට හොඳයි ස්වභාවික ලෝක මතයක් තියෙනවා ඒක තමයි ලෝභ දේශ මෝහ කිව්වේ ලෝකේ මතේ උන්ගේ මතේ උන්ට හොඳයි අන්නේ අදහස ආවට පස්සේ ඒ පෘථග්ජනයේ ගති ලක්ෂණේ ධර්මීයට අනුව විසඳුම ගන්න කැමති නැහැ ඒකට නැමින්නේ නැහැ මට කවුරුවත් කියා දෙන්න ඉන්න ඕනේ නැහැ මං දන්නවා අන්නේ හැම තැනක ඉන්නවා මට උගන්නන්න ඕනේ නැහැ කවුරුවත් බන මට තේරෙනවා ඒකික වාසියට හදාගත්තේ මට එපා කාමිය හරි වැදගත් උන්ගේ මතේ ඒකයි මට හිංගි කරපෙක ඔකම මරලා දානවා මට කවුරුවක් කියා දෙන්න ඕනේ නැහැ මං දන්නවා කරන්න ඕන හරිය උන්ගේ මතේ මත් වෙලාම ගත තීරණේ පෘථග්ජනයා ස්වභාවය ඔන්න ඕකයි උන්ගේ මතේ මත් වෙලා ඉන්නේ උම්මත්තකයෝ පිස්සෝ නෙමෙයි පිසා කෙනෙක් නා සී බුද්ධිය නැතුව වැඩ කරන එකනේ බුද්ධහමී පිසට සමාවක් තියෙනවා. උම්මත්තකයට සමාවක් නැහැ. උම්මත්ත කියන වචනේ ක්‍රම දෙකක්. ඒ මොලේ විකෘති වෙච්ච යම්කිසි විදිහක් තියෙනවා කියලා රෝගයක්. ඒ රෝගය හැදිච්ච කෙනාට සමහරලාට ඇවැත් වලින් පවා නිදහස් කරලා තියෙනවා රෝගේ හොඳ වෙනකම්. ඒක පිස්සුව වෙනයි. මේ උම්මත්තකයා කිව්වේ එහෙම කෙනෙක් නෙමෙයි. මෙතන මේ පුරුතඥ උම්මත්තකයා කියන්නේ උන්ගේ මත පළවෙනි කරගත්ත අය. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ එහෙම ගැඹුරු තැනක් ඔතන.